තවත් මේ ප්‍රශ්නය. අද උගත්තු බුද්ධිමතුන් කියන අය බුදුදහම විද්‍යාව හා සම්බන්ධ කර ඔප්පු කිරීමට උත්සාහ කරනවා. නමුත් විද්‍යාව යනු සදාතනික සත්‍යය නොවේ. අද විද්‍යාවෙන් ඔප්පු කරන දේ හෙට විද්‍යාව මගින්ම වැරදි බව ප්‍රකාශ කරනවා. එම නිසා පරම සත්‍ය වන බුදු මනසට ගෝචර වූ දේවල් විද්‍යානුකූලව ඔප්පු කිරීමට යාම කොතෙක් දුරට ගැලපේදැයි පෙන්වා දෙන්න. හුඟක් වැදගත් ප්‍රශ්නයක් මේ. දැන් අපි දකින්න මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලා අපි රටේ ගොවිතැන් තිබුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ ගොවිතැන් කරන ක්‍රමයේ කිව්වේ නැහැ ඒකට මහ බුද්ධියක් ඕනෙත් නැහැ. සාමාන්‍ය මට්ටම කය කරපු වැඩ. ඒ වගේම රත්තරන් රිදී වැඩ කළා. රත්තරන් උණු කරලා රිදී උණු කරලා ඒවා මලහ කරලා නේනම් ඒකේ තියෙන කලකිලොටි දිවිච යකඩාදී දේවල් අහ කරලා සිද්ධ කරලා ආවරණ හදාගත්. ඒ කර්මාන්ත එදත් තිබුණා. හැබැයි දැන් මෙතෙන්දී අපි බලන්න ඕනේ බුදුරජාන් වහන්සේ යම් කිසි දෙයක් තේරුම් කරලා දෙනකොට උන්වහන්සේ ගත්ත ධර්මයට එදා කාලේ තිබිච්ච විද්‍යාව ගත්තේ නැද්ද? දැන් අපි හිතමු යම් කිසි කෙනෙකුට අමුරහතරන් හම්බ වෙනවා. මේ අමුරහතරන් කියන්නේ අපිට පොළොවෙන් ගන්න දෙයක් නේ. පොළොවෙන් ගත රත්තරන් ඒ කාලේ මිනිස්සු වැඩක් කළා. ඒක අරගෙන යම් රසායනික ද්‍රව්‍ය දාලා කෝවේක දාලා උණු කරලා යම් යම් වාර ගානක් සුද්ධ වෙනකන් ඒක සත්වේ දන්නව අධ්‍යකලා තියෙන නිසා ඊට අනුකූලව උණු කරලා වක් කරලා පෙරලා නොඑකාකාරයෙන් ඒක රහසේ පදම හදලා තලකුහාම කැඩෙන්නේ නැති වෙන්නේ. අවශ්‍ය වන්නා වූ ආවරණය හදාගන්න සුදුසු විදිහට මට සිල්ටු පාට පත් කරගත ක්‍රමවේදයක් තිබුණා. මේකත් විද්‍යාවක් නේද? ලෞකික විද්‍යාවක් නේ. හැබැයි ඕකත් කලින් කාලේ වෙනස් කරනවා තමයි. එදා රත්තරන් සුද්ධ කරපු ක්‍රමයට වඩා නවීන විද්‍යාවක තව ක්‍රමයක් අද වෙනස් කරපෙන් ඕක සුද්ධ කරන ක්‍රමයක් හදාගන්න පුළුවන්. එදා කෝවිඩ් දාලා හත් කරලා 갖ත ක්‍රමයක් එදා තිබුණා. හැබැයි ඒකත් බුදුරජාණන් වහන්සේ ලෝකෙට දුන්න ක්‍රමයක් නෙවෙයි. ලෝකයේ තිබිච්ච ලෞකික විද්‍යාව. ගොවිතැන් කරන්න ගියාම ගොවිතැන් කරන ක්‍රමයක් තිබුණා. කුඹුර හාන හැටි, මඩෝන හැටි, නගුලෙන් හාන හැටි. ඉතින් ඒ ආදි වශයෙන් ඊට පස්සේ කෝරු ගාන හැටි, වීවා පුරන හැටි. ඒකත් කෘෂිකර්ම විද්‍යාවක්. දැන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවට උපමා වශයෙන් ඕවා ගත්තේ නැද්ද? මමත් හාලා මඩෝලා වපුරලා පළදාලා තමයි මාත් භුක්ති විඳින්නේ. කති වාරද්වාජ වුණා බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මොකද තරුණයෙක් වෙලා ඉඳගෙන මේ විදිහට හිඟ කකා ජීවත් වෙන්නේ? ඔච්චර හොඳ කයක් තියාගෙන යන්නක ගිහිලා මේ සමාජයේ එකතු වෙලා සේවයක් කරන්න ඕ. කුඹුර වැඩ කරන්න ඕ, කුඹුර වැඩ කරන්න ඕ. හාලා මඩෝලා වපුරලා මේ අපි වාහේ කණ්ඩකු මෙහෙම කතාවක් කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බබුණ මම කුඹුරු වැඩ කරලා හාලා මඩෝලා ගොවිතැන් කරලා වීහිලා ඉතින් හද හදා වපුරලා තමයි භුක්ති විඳින්නේ. ඉතින් කෝ නගුල්, කෝ හරප්පාන, කෝ කෙවිතා, කෝ බාන්, කෝ කුඹුරු, මේ එකක් වත් නැතුව මොනවද කියන අදහස තේරු මට තේරෙන්නේ නැහැ. ඔය විස්තර කරලා දින්න. ඉතින් බුදුරජාණන් වහන්සේ හර කුඹුර වැඩ කරන ක්‍රම රටාවටම ආර්ය මාර්ගයේ වැඩ කරන ක්‍රම රටාව සංසන්දනය කරලා දහම් දෙසුවා. දහම අහලා සෝවාන් ඵලයටපත් වුණා. කසීවාරද්දාජ වුණා. අනිදි ස්වාමීන් වහන්සේ මට සමාව වෙන්න මම නොදන්නකමට ඔබ වහන්සේ සමග මේ කතා කරන්න ආවේ. ඔබ වහන්සේ හාන කුඹුර දැන් මම දන්නවා, වපුරන හැටි දන්නවා. ඒකේ ඵල නිලා ගත්තාම මේ මහත් ඵලයේ කොච්චර වටිනවද? මම මේ කුඹුර අහලා ගන්න වීටික වාගේද? මේ ආදිවාසීන් බොහෝම සන්තෝෂයෙන් බුදුරජාණන් වහන්සේට ප්‍රසාදයේ පහල කරලා රත්තරන් මේ පාත්‍රයේ කිරිපත් පුරලා ගිහිල්ලා පූජා කළා කියලා අනුහතිදී ගත්තත් තව ක්‍රමයක් තියෙනවා. බොහෝ දුරදී කතාවක්. ඒ ටික කොහොම වුණත් දැන් අපිට දකින්න හම් වෙනා ඔන්න ওই ටික. මොකද්ද වෙන්නේ? එදත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ ගත්ත විවිධාකාර ක්‍රමවේද. ඔවා ඔක්කොම කාර්මික එදා තිබිච්ච විද්‍යාව තමයි. එදා ඒ කාලේට අද නවීන එදා පරණ. එදාට නවීන ඊට ඉස්සෙල්ලා ඒවා පරණයි. එදත් ගත්තා නම් යම්කිසි ආකාරයක විද්‍යාත්මක විද්‍යානුකූල ක්‍රම බුදුරන් වහන්සේ ඔය ක්‍රම උපයෝගී කරගෙන මිනිසුන දහම් දෙසලා තියෙනවා. ඒක වෙනස් වෙලා පස්සේ කාලෙක වෙනස් වෙන ක්‍රම තියෙනවා. ඒක වෙන එකක්. දැන් ඉදා තිබිච්ච අස්සකරත් වෙනුනට අද අස්සකරත් එන්නේ නැහැ. අද තියෙන්නේ ඉතින් කැබ් එකක් කියන්න පුළුවන්, ලාන්සර් එකක් කියන්න පුළුවන්, මේ જાතිය වාහන අද ඉතින් තියෙන්නේ. එදා ගොන් කරත්තේ වල්ලේ හතිවිච්ච ත්‍රිවිල් එක වාගේ තියෙන්න පුළුවන්. ඔය කොටළුවේ පිටේ යන්නේ ඒක. එතකොට සාමාන්‍ය කාර් එකක් වාගේ තියෙන්න පුළුවන්. අර ත්‍රිවිල් එහෙම තියෙනවා. අස්සකරත් වගේ ඉදා තිබිච්ච සුදු අස්සේ වැතු හොඳ හර අස්සකරත් වගේ තමයි අද ලාන්සර් එක කැබ් එක කියන්නේ.
ඉතින් ඒ දායක හතර පරිවර්තනය වෙච්ච පරිවර්තනය ඔක නවත්තන්න බෑ. නමුත් ඒ කාලයේදී ගත්ත දේවල් උදාහරණ උපමා වශයෙන් අරගෙන එදා ඒකට අනුකූලව ධර්මයක් දේශනා කරපුවාම ඒවන් උපසංහරිතී කියන විශේෂ සංසන්දනය කියලා ධර්මාවබෝධ කරන ක්‍රමයක් ඉදා තිබුණා. දැන් ඉතින් මේකයි ඒකයි පටලවන්න හොඳ නෑ. ඒ ක්‍රම දෙකක් තියෙනවා. කොයි කාලෙදී හරි යමකී යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයෙන් යමක් කරලා ඵලයක් නගන්න පුළුවන් නම් අන්න ඒක උපයෝගී කියන යන්නේ අනුසාරී මේක තේරුම් ගන්න කියලා ධර්මයේ කියා දෙන ක්‍රම. ඒතර කවදාවත් ඒ උපමාව ධර්මයේ වෙන්නේ නැහැ. උපමාව දෙන්නේ ධර්මයේ තෝරා ගැනීමට ආධාරකයක් වශයෙන්. ධර්මයේ ධර්මයේමයි. දැන් අස්සකරත්තේ කෑලි ගලෝලා. ඊ අස්සකරත්තෙන් කෑලි ගලවපු රසේ කෝ අස්සකරත්තේ. මේ කය කෑලි ගලවලා බලලා ඉවරලා කෝ මේ කය අස්සකරත්ති කියන නම තියාගත්තේ කෑලි ගොල එකතු කරගහා පේන ආකාරයට. එහෙනම් මේ මිනිස්සයා කියන නම තියාගත්තේ කේත් ටික ලොම් ටික නියවතුලිය දත් ටික හම් ටික මස් නහර ඇට ඇට මිදුළු මේ කෑලි ටික ඔක්කොම එකතු කරලා 32 පිහිඩවපු ආකාරය තමයි මේ අඳුරගත්තේ කෙනෙක් කියලා. ඔය කෙනා කියලා අඳුනගත්තේ අර කෑලි ටිකව මිසක් වෙන එකක් නෙමෙයි. අර කරත්ති ගලවලා බැලුවාම කරත්ති නැතුව වාගේ මේ කයේ තියෙන කෑලි ටිකක් ගලවලා බලන්නකො තියනවද කියලා. ඉන් කවුරුවත් මේ මල්සිය ජීවත් වෙලා ඉන්න මොනසයි කෙස් ටික ගලවලා ලොම් ටික ගලවලා නියපොතු ටික ගලවලා මාස් ටික ගලවලා හංකඩිය ගලවලා පැත්තකින් තියලා බලලා නැහැ. හැබැයි බැලුවොත් පේන ක්‍රමයක් තියෙනවා. ඒකත් ගලවපු එකක් තියෙනවා අජීවී වස්තුවක් කරත්ති කියලා අස කරත්ති කියලා. ඉන් බුදුරන් වහන්සේ දේශනා කළා ගලවපිකේ හැටි දන්න හින්දා ගලවන්න පුළුවන් හින්දා කෑලි යගේ ගලවන්න බැරි වුණත් ගලවන්න පුළුවන් එකක් තියෙන හින්දා අස කරත්ති ගලවන්නකෝ වහන්. සෝදති ගලවලා පැත්තකින් තියන්න අලවංකුව ගලවන්න. ඉතින් උඩ තියෙන ඔය මේ වෝල් ටික ගලවන්න වටේ දින වෝල් ටික ගලවන්න ගලවලා පැත්තකින් තියන්න කෝ බාන රතේ තියෙනවද ගලවලත් පුරුදුයි හයි කරලා පුරුදුයි ඒවා දැකලා තියෙන මිනිස්සුන හොඳ වෙර පැහැදිලි කරත්තේ විද්‍යාමානෙන්නේ කෑලි ටික එකතු වුණාම ඒ ටික හක්ුණාට පස්සේ කරත්තේ නැහැ. එහෙනම් කරත්තේ කියලා වෙලා තියෙන මායා දර්ශනය කෑලි ටික නිසා හටගත් එකක් නිසා තිබුණ ඇත්තක් නෙමෙයි. ඔන්න ඔයගේ හිතල බලන්නකෝ කය ගැන ගලවන්න පුළුවන් එකක් ගැන නෙමෙයි කියන ගැලුවොත් මැරෙනවා. ආරද පුළුවන් කෙස් ටික ලොම් ටික නම් ගැලෙයි. නියපොතක් ගලවන්න පුළුවන් වේදනාවෙන් කෑ ගහරි. දත් ටික ගලවන්න පුළුවන් තවත් වේදනාව. හංකඩිය ගලවුවොත් ඉතින් ආයතනයක් ඉදිරිපත් කරන්න බෑනේ. නමුත් මේ ක්‍රමයට පෙන්නනවා මනසින් ගලවලා බලන්න. භෞතික කය ගලවන්නේ නෑ. කෙස් ටික ගලව පැත්තකින් තිබ්බා, ලොම් ටික ගලව පැත්තකින් තිබ්බා, නියපොත ටික ගලව පැත්තකින් තිබ්බා, දත් ටික ගලව පැත්තකින් තිබ්බා, හංකඩිය ගලව පැත්තකින් තිබ්බා, නහර ඉතින් පස් ටික ගලව පැත්තකින් තිබ්බා, නහර ගලව පැත්තකින් තිබ්බා. ඉතින් හිතෙන් කරලා බලන්න. එතන කොහොම තිබිච්චනේ ගලවපු තැන තිබිච්ච මම කියලා බැඳිලා තිබෙන රූපයකද කොහේ පිනිච්ච රූපේ අර කෑලිලි හරිය මතුවලා තිබුණේ හරියට අර කරත්තේ පෙන්න්නේ කෑල් ටික යුතුලා නිසා වාගේ තමයි කියලා පෙන්නනවා. අන්න උපමා. ඉතින් මේ වාගේ යමක උපමා ඉදත් අරගත්තා. නමුත් එදා කරත්තේ වෙනස් වෙලා ගියා. භාවිතාර කරත කරත්තේ අද වාහනයක් වුණා. ඒ වාගේ මෙදා හරකා බැඳෙක හරකා පලාතකට නැහැ. ඒක රෙන්ජින් එකක් හයි කළා හරකා වෙනුවට. හරකට තනකොළ කපලා හිටන් දුන්නා. අද එන්ජින් එකට තෙල් දෙනවා. කොහොම ඔක්කොම වෙනස් වෙලා. හැබැයි සම්ප්‍රදාය වෙනස් වෙලා. අදත් ගලවලා බලන්න පුළුවන් කාරෙක. අර විදිහට. එදා අසකරති ගැලෙව වගේ අදත් කියන්න පුළුවන්. ඔගේ බොනට ගලවලා පැත්තකින් තියන්න, චැසිය ගලවලා පැත්තකින් තියන්න, හෝද ටී ගලවලා පැත්තකින් තියන්න, එන්ජින් එක ගලවලා පැත්තකින් තියන්න, ඔය ඇනමුරිචි ගලවලා පැත්තකින් තියන්න බලන්න කාරෙක තියනවද කියලා. ක්‍රමේ දන්නවා නම් ඒ උපමාව කොච්චර වෙනස් වුණත් අදලත් උපමාව වශයෙන් ගන්න පුළුවන්. මෙන්න මේවායි කලින් කාලේ මේ ලෝකේ විවිධ දැන් තියෙනවා. විදුලි කොටනේ උපමාවට අරගත්තා. ගස් කොළන් හැදෙන හැටි උපමාවට ගත්තා. ගස් කොළන් වැවෙන හැටි උපමාවට ගත්තා. හෝර ගහට ඇදලා යන හැටි උපමාවට ගත්තා. විවිධාකාර ක්‍රම රටාවන් ඉදාති විච මේ භෞතික පරිසරය තුළ මොනවා හරි මිනිසු කරපු දේවල් එදාත් උපමාවට අරගෙන පෙන්නලා තිනවා. මෙන්න මේ අනුසාරී මේ ධර්මයේ තෝරගන්න. ඒක විශේෂයෙන් යම හඳුනා ගන්න දෙන ආධාරකයක් විතරයි. නැතුව මේක ධර්මයේ නෙමෙයි මේ නවීන විද්‍යාව කියන්නේ. නමුත් මේකේ තියෙන දේවල් වලින් ආධාර ගන්න පුළුවන්. ඒකයි ඒ ක්‍රමවේදය. දැන් අපි හිතමු යම් කිසි ආකාරයකින් කෙනෙක් කරපු දේවල් වලින් අලුත්ම දෙයක් හට ගන්න ක්‍රමවේද තියෙනවා. එක දෙයක් ඇහැට පේන්නේ නැහැ. අනිත්‍යෙත් බැලුවා ඒකත් ඇහැට පේන්නේ නැහැ. ඇහැට පේන්නේ නැති කෑලි දෙකක් එකතු වෙලා පේන එකක් හැදුනා. දැන් මේක කිව්වහම අපිට ප්‍රශ්නයක් එනවා. මොනවද? සුද්ධාසකේ ඇහැට පේන්නේ නැහැ. බුදුරණන් හතේ දේශනා කරන ආපෝ තේජෝ වායෝ වටවි වන්නගන්ධ රසෝජා කියලා සුද්ධාසකයක් තියෙනවා ඇහැට පේන්නේ නැති එක. දැන් ඇහැට වෙන්නේ නැති රුද්දාස්සකේ අරගෙන ඉවෙලා හිටා මොකද කරන්නේ? ඒකේ එකින් එක සංයෝග වෙලා එකතු වෙලා වැඳිලා ඇහැට පේන જાතිය කෑල්ලා පුංචියට හැදුනා ඉස්සෙල්ලා. දැන් අපිට ඕකට කියන්න තියෙන්නේ අමුතු එකක් නෙමෙයි. දැන් විද්‍යාව කියලා හොයාගෙන හොයාගෙන යනකොට අර බුදුරජාණන් වහන්සේ කිව්ව දේම කවදා හරි විද්‍යානුකූලව ඔප්පු වෙන දවසක් එනවා. දැන් බලාගෙන යනකොට හයිඩ්‍රජන් කියන්නේ නොපෙනෙන වායුව. නමුත් ඒකේ ශක්තියක් නෙමෙයි. ඇහැට පේන්නේ නැති රූප කලාපමයි තිබුණේ. ඔක්සිජන් කියන්නේ නොපෙනෙන වායුව. හයිඩ්‍රජන් ඔක්සිජන් දෙක එකට එකතු කරවහම ජලය කියලා පේන එකක් හැදෙනවා. අද විද්‍යාවෙන් ඉන්නේ ඕක කියන්නේ. එදා ඒ විද්‍යාවෙන් ඔක හොයලා තිබුණේ නැහැ. විද්‍යා ක්‍රමයේ නෙමෙයි ඔය. හැබැයි බුදුරණහදී කරු විද්‍යාව ඔක තිබුණා. උන්වහන්සේ වෙනවා නොපෙනෙන ආයෝපෝ තේජෝ වායෝ පඨවි කියන මේ ධාතු හතරෙන් සකස් වෙච්ච ඉතා කුඩා අංශු එකින් එක මේ ක්‍රමවේදයෙන් සම්බන්ධ වුණාට පස්සේ මේ ලෝකේ ගොඩ නැගුණා. පේන ලෝකේ හැදුනේ මෙහෙමයි. දැන් මේක අද ඔප්පු කරන්නේ ඔය ක්‍රම වලින් ඉන්නේ. ඉතින් බුදුරණන් වහන්සේ කරු පෙන්නපු දේශනාව අදත් පැහැදිලිව ඔප්පු වෙනවා. ඔප්පු කරන ක්‍රමවේද. ඉතින් මෙහෙම දැක ගන්න ඕනේ මේ ක්‍රම සකස් වෙන හැටි. එහෙනම් මේකෙදී අපිට ඕන කරන්නේ අන්න ඒක තමයි කිදී මේ තුලින් අපිට දහම් අවබෝධ කරගන්න ආධාරයක් එනවාද? මෙන්න මේ ආධාරයයි මෙතනින් ගන්න. බුදුරන් වහන්සේ අසකරත් ගැන කියන ඔය අසකරත් මේ කාලේ තිබුණාද? පස්සේ හැදෙන්නේ වෙන්ස්කාර් කියන જાතියක් හැදෙනවා. ඒවා ඒ කාලේ අසකරත් පාර යන්නේ නැහැ. ඔය තියෙන ගල් බොරළු පාරවල් ඒ කාලේ ඇත්තෙන්නේ නැහැ. මතු කාලේ මෙහෙම එකක් හැදෙන්නේ. ඕවා වෙනස් වෙනේවා. එහෙනම් ඕවා උපමාවට බල කියන්න එපා. කිව්වොත් එහෙම හරියයි. ඉතින් හොඳට තේරුම් ගන්න මේ ධර්මානුකූල විග්‍රහය ලබා ගන්න හැටි. මෙහෙම තේරුම් ගන්න ඕනේ. මේ නවීන විද්‍යාව කියන්නේ බුදුදහම නෙමෙයි. ඒක හරි. කුඹුරු කොටනවා කියන්නේ බුදුදහමත් නෙමෙයි. එදා පෙන්නු කිව්වා. කරත්ත හදනවා කියන්නේ බුදුදහමත් නෙමෙයි. ගලවනවා කියන්නේ බුදුදහමත් නෙමෙයි. බුදුදහම කියන්නේ මොකද්ද? ලෝකී යථාර්ථී යථාතත්වයේ හරියට දැනගන්නවා. අනිත්‍යතාවයේ, දුක්ඛතාවයේ, අනාත්මතාවයේ විවිධ උපමා වලින්. ඒක උපමා වශයෙන් ගැනීම බුදුරන් වහන්සේ පෙන්නපු ක්‍රමයක්. කලින් කාලේ උපමා වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඒ උපමාව සංසන්දනය කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ සංසන්දනය කරන ක්‍රම රටාව බොහෝම වැදගත් වෙනවා යමක යථාර්ථය දැනගන්න. දැන් එදා ඒ කාලේ විවිධ ක්‍රම වලින් එහෙම දැක්කා. ඒත් මේ උපමා ලෝකෙ තිබිච්ච හැටි. එදත් එහෙම ඒ උපමා තියෙනවා. අදත් ඒ උපමා තියෙනවා. නමුත් අද අපිට ඔක දකින්න හම් වෙනවා. ඊළඟ අර මේ කෙනෙක් මරාට පස්සේ සෝහනට ගියාම නවසිවතිකාය පබ්බ කියලා කොටසක් තියෙනවා. නව ආකාරයකින් මේ මලවිනිය බලන හැටි. මැරිලා දවසක් ගිය මලවිනිය, දෙකක් ගිය මලවිනිය, තුනක් ගිය මලවිනිය, ඉදිවුණු මලවිනිය, ওই පර පුපුරපු ඕජස් කල්ල මලවිනිය, ඊට පස්සේ කුණු වෙලා මේ මස් පෑදිලා හිටන් පණුවන් ගහව මලවිනිය, මේ ආදි වශයෙන් ගිලා අනිසර ඇට සැකිල්ල වෙච්ච එක, ඇට සැකිල්ල කැඩලා කියලා විසිරිච්ච එක, ඇටක් දිල්ලා ගිය හාල් ඇට වගේ මත් වෙලා හිටන් කෙල්ල යන අවස්ථාව. ඔතෙන්ට එනකම් අවස්ථා 9කට වරන් හැඩි පෙන්නලා තියෙනවා මලවිනිය බලලා. ඉතින් එදා වික්ෂුන් හතර අමුසු හොල්ට ගිලා ඕක බැලුවා. දැන් ඉතින් අද අපිට ඒවා බලන්න එකක් තියෙනවා. අද කොහෙද ඒවා බලන්න තැනක් තියෙන්නේ. ගත්තා ඊළඟ දාසේ අර මොකද පිටිය ඇතුළේ දැම්ම විජ්ජෝ අල්ටි කියලා දැම්ම විදි කළා යන්න ගියා. දැන් සෝහම් බඳින්න ඕනෙත් නැහැ මොකුත් නැහැ. ඒ කාලිත් පැන්නද? දැන් ඉතර වෙනකොට එහෙම වෙයා මහ විශාල සෝහන අපැදට හිටන් අපි වාගේ දෙන්නේක් විතර උසල මහත් සෝහන අපිනා 18ක් විතර උසයි සෝහන. ගමී තියෙන තරම් පොල් කොටයි ඔක්කොම ගෙනහලා පුළුවන් පොල් කටුයි පොල් එලි ඔක්කොම පුරවලා හදලා එක මිනිහා පූජාන. ඔහොම කළා අන්තිම දලජාරියා කරගෙන මිනිහා පූජාන හදාගත්තා. චූටි සෝනක් හදලා මිනිහා පුච්චලා ඉවරයි ක්‍රමේ. ඊට පස්සේ දර කැලලක්වත් මොකුත් ඕනේ නැහැ. ගිරිචා උසගෙන ගිහිල්ලා කාමරයක් හදලා තිනවා. ඕකට ගිහිල්ලා දැම්ම කරන්ට් ස්විච් එක දැම්ම මිනිහ පිච්චලා විනාඩි 10 න් ඉවරයි. අද එහෙමත් වෙලා තියෙනවා. ඉතින් අද කොහොමද අපි අර කියන ඉදාති විච උපමා අද ගන්න? ඉතින් කලින් කාලේ විවිධ උපමා තිබුණා. ඒ විවිධ උපමා ලෝකේ කොතනක් තියෙනවා. ධර්මයට අනුකූලව සංසන්දනය කරලා ගන්න පුරුදු වෙන්න ඕනේ. ඒ ගන්න හැකියාව ලැබුණොත් ධර්මාභෝධයේ ලොකු මාධ්‍යයක් පෑදෙනවා උපමා සංසන්දනය. ඒ නිසා ඒක උපමා සංසන්දනය කියන ක්‍රමවේදයේ විතරයි බුද්ධහමින් අපි තේරුම් ගන්න ඕනේ. කලින් කල තියෙන උපමාවට සංසන්දනය කියලා ගන්න පුළුවන් ඒ ක්‍රමවේදය. ඒකයි කාරණේ.